අයිබෝවන් දුවේ පුතේ රජරට ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහනෙහි තොරතුරු හා සංවේදන තාක්ෂණ විෂයෙහි 11 ශ්‍රේණියෙහි 5 වන පාඩම වන බහුමාත තාක්ෂණයේ යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණයේ පාඩමෙහි 3 වෙනි දිනය අදයි. අද අපි කතා කරන්නේ වෙබ් පිටුවකට වගුවක් ඇතුළත් කරන ආකාරය. දින 2ක් පුරාවට අපි විවිධ විෂය කරුණු මෙම පාඩමට අදාළව සාකච්ඡා කරා. ඉතින් අද අපි බලමු කොහොමද වෙබ් පිටුවකට වගුවක් ඇතුළත් කරන්නේ කියලා.
පුතේ වෙබ් අතිරික්සුව මත වගුවක් දර්ශනය කිරීම සඳහා භාවිතා කරන මූලික මුසුලනය තමයි ටේබල් උසුලනය. මේ ටේබල් උසුලනයත් සමග ගුණාංග බොහොමයක් අපිට ඇතුළත් කරන්න පුළුවන්. ඊට අමතරව TR කියන උසුලනය මගින් මේ වගුවට පේරියක් ඇතුළත් කරනවා. ඒ වගේම කෝෂයක් ඇතුළත් කිරීම සඳහා TD කියන උසුලනය භාවිතා කරනවා. අපි දැන් බලමු පුතේ වගුවක් ඇතුළත් කිරීමට අදාළ උදාහරණයක්. 163 වෙනි පිටුව පෙන්න ගන්නකෝ. ඒකේ 5:32 රූපය බලන්න. 5:32 රූපය තුල දකින්න ලැබෙනවා ඔයාලට වගුවක් ඇතුළත් කිරීමට අදාළ කේත ඛණ්ඩය. ඒ කේත ඛණ්ඩය ක්‍රියාත්මක කරාම වෙබ් අතිරික්සුව මත පෙන්නන වගුව පෙන්නනවා 164 වෙනි පිටුවේ 5:33 රූපය තුලින්. අපි දැන් බලමු කොහොමද මේ කේත ඛණ්ඩය ලියලා තියෙන්නේ කියලා. මුලින්ම පුතේ ටේබල් උසුලනෙන් තමයි ටේබල් එක නිර්මාණය කරන්න පටන් ගන්න. ඉතින් ටේබල් උසුලනය ලියලා ඒකේ ගුණාංගයක් විදිහට ලියලා තියෙනවා බෝඩර් කියන ගුණාංගය. ඒකේ අගේ එක විදිහට යොදලා තියෙනවා. ඉතින් ඔය බෝඩ් එකෙන් තමයි පුතේ කෝෂය වටා බෝඩරයක් ඇඳෙන්නේ. ඉතින් බෝඩ් කියන ගුණාංගයේ යෙදුවේ නැති වුණොත් අපිට වගුව පෙන්වන්නේ බෝඩරයක් නැතුව. එතකොට මෙතන 1 කියන අගය විතරක් නෙමෙයි අවශ්‍ය නම් 2 කියන අගය, අවශ්‍ය නම් 3 කියන අගය, ඒ වගේ අගයන් ඇතුළත් කරන්න පුළුවන්. අගය වැඩි වෙන්න බෝඩ් එකේ ඝනකම විශාල වෙලා පෙන්නවා අපිට දකින්න පුළුවන්. ඔගොල්ලෝ ගෙදර පුළුවන් නම් ප්‍රැක්ටිකල් එක කරලා බලන්න. ඔයාලට එහෙම දර්ශනය වෙයි බෝඩ් එකේ ඝනකම ටිකක් වැඩි වෙලා පෙන්වයි. ඊළඟට ඔයාලට දකින්න පුළුවන් පුතේ කැප්ෂන් කියන උසුලනේ දීලා තියෙනවා. කැප්ෂන් උසුලනය භාවිතා කරන්නේ අපි වගුවට ඉහළින් මාතෘකාවක් හෝ විස්තරයක් ඇතුළත් කිරීම සඳහා. මේ උදාහරණේ හැටියට කැප්ෂන් උසුලනය ලියලා ඊට පස්සේ ලියලා තියෙනවා principal forms of land use කියලා caption උසුලනේ අවසන් කරලා තියෙනවා. ඉතින් ප්‍රතිදාන වගුව දිහා බලන්න 5:33 රූපය බලන්න. ඒකේ අපිට වගුවට ඉහළින් දර්ශනය කරනවා principal forms of land use කියලා. ඉතින් ඒක අපිට දුන්නේ මොන උසුලනිය මගින්ද? caption කියන උසුලනියෙන් තමයි වගුවට ඉහළින් ඔය විදිහට මාතෘකාව එහෙම නැත්නම් විස්තරය ඇතුළත් කරේ.
ඊළඟට ඔයාලට දකින්න පුළුවන් පුතේ TR උසුලනය. වගුවකට අලුතින් පේලියක් ඇතුළත් කිරීම සඳහා ටේබල් රෝ එකක් ඇතුළත් කිරීම සඳහා තමයි භාවිතා කරන්නේ TR කියන උසුලනය. ඊළඟට තියෙනවා TH කියන උසුලනය ආරම්භ කළා. ටේබල් හෙඩින් කියන තමයි TH උසුලනය අපි ලියන්නේ. එතකොට මේකේ අලුත් කෝෂයක් පළවෙනි පේලියේ කෝෂ දෙකක් නිර්මාණය කරලා තියෙනවා TH උසුලන භාවිතා කරලා. සාමාන්‍ය කෝෂයකට වඩා TH උසුලන භාවිතා කළ කෝෂයක් නිර්මාණය කරාම අපිට තද පැහැයෙන් ඒකේ අගයන් දර්ශනය කරනවා. එතකොට ඕගොල්ලෝ බලන්න ප්‍රතිදාන වගුව දිහා use කියන වචනේ extend කියන වචනේ බලන්න තද පැහැ ගැනෙලා තියෙනවා. ඒකට හේතුව table heading තමයි එතන භාවිතා කරලා තියෙන්නේ.
ඔන්න TR උසුලනය අවසන් කරලා පළවෙනි row එක පළවෙනි පේලිය අවසන් කරා. ඊට පස්සේ TR උසුලනය ලියලා අලුත් පේලියක් පටන් ගත්තා. දැන් අපි නිර්මාණය කරන්න හදන්නේ දෙවෙනි පේලිය. ඒකේ කෝෂ දෙකක් තියෙනවා. පැඩි කියන කෝෂය සහ 5.5 දාලා මේ ලක්ෂ 5ක් දක්වලා තියෙන කෝෂය නිර්මාණය කරලා තියෙනවා. ඒ කෝෂ නිර්මාණය සඳහා භාවිතා කරලා තියෙන පුතේ TD කියන උසුලනය. එතකොට ටේබල් හෙඩින්ට වඩා මේකේ ප්‍රතිදානේ බලන්න වෙනසක් තියෙනවා. TH උසුලනය ලියුවට පස්සේ තද පැහැයෙන් අපිට use සහ extend කියන වචන දෙක පෙන්නවා. හැබැයි TD භාවිතා කරලා හදපු මේ කෝෂ දෙකේ පැදි සහ ලක්ෂ 5යි කියන එක පෙන්වන්නේ තද පැහැ ගන්නලා නෙමෙයි. ඉතින් සාමාන්‍ය table data තමයි මේ ඇතුළත් කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ පේඩිය අවසන් කරනවා TR උසුලනේ අවසන් කරලා. ඊළඟ පේඩිය පටන් ගන්නවා TR උසුලනය භාවිතා කරලා ඒකෙත් data දෙකක් ඇතුළත් කරලා තියෙනවා TD උසුලනය. ලිව්වා T කියලා ලිව්වා TD උසුලනේ අවසන් කරා. ඉතින් දැන් පුතාලට තේරෙනවා වගුවට අලුත් කෝෂ නිර්මාණය කිරීමට TD කියන උසුලනය භාවිතා කරලා තියෙනවා. අලුත් පේලියක් ආරම්භ කළ කිරීමට TR කියන උසුලනය භාවිතා කරලා තියෙනවා. ඉතින් මේ විදිහට අපිට අවශ්‍ය ප්‍රමාණයට පේලි සහ වගුවට පේලි ඇතුළත් කිරීම සහ ඒ පේලි තුළට කෝෂ ඇතුළත් කිරීමට TD කියන උසුලනය භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ වගුව අවසන් කියලා පෙන්වන්න table කියන උසුලනය අවසන් කරලා තියෙනවා. ඉතින් අපි ඔය බැලුවේ 5:32 කියන කේත ඛණ්ඩය. දුවේ පුතේ, නිකම්ම නිකං වගුවක් ඔයාලගේ වෙබ් පිටුවට ඇතුළත් කරනවට වඩා ඔගොලු ආසයි නේද ඔයාලට අවශ්‍ය ප්‍රමාණයේ දිග පළල ඇතුළත් කරලා බෝඩ් එකට ලස්සන පාටක් දාලා ඊට පස්සේ බෑක්ග්‍රවුන්ඩ් එකට පසුබිමට ඕනනම් වගුවේ ලස්සන කලර් එකක් දාලා එහෙම නැත්නම් පසුබිමට ලස්සන පින්තූරයක් ඉමේජ් එකක් ඇතුළත් කරලා ලස්සන ටේබල් එකක් හදලා වෙබ් පිටුවට ඇතුළත් කරන්න ඕගොල්ලෝ ආසයිනේ. ඉතින් අන්නේ හැකියාව HTML කේත වලින් ලබා දීලා තියෙනවා. පුතාලා 164 වෙනි පිටුවේ තියෙන 5.6 කියන වගුව බලන්නකෝ. ටේබල් කියන උසුලනයත් එක්ක භාවිතා කරන්න පුළුවන් ගුණාංග මෙන්න මේ ටේබල් එක තුල වගුව තුල ඇතුළත් කරලා තියෙනවා. මෙන්න මේ ගුණාංග භාවිතා කරලා පුතාලට පුළුවන් මම කියපු විදිහේ ලස්සන ටේබල් එකක් නිර්මාණය කරන්න. බලන්න පළවෙනි ගුණාංගයේ දිහා align කියන ගුණාංගය. එතකොට මේක භාවිතා කරන්න පුතේ පිටුවේ තියෙන අනිකුත් පාට එක්ක. එහෙම නැත්නම් අනිත් ඔයාලා ඡේද ඇතුළත් කරලා තියෙන පුළුවන් විවිධ දේවල් ඇතුළත් කරලා තියෙන පුළුවන්. අන්න ඒවත් එක්ක වගුව එක එල්ල විය යුතු ආකාරය පෙන්වන්න තමයි align කියන ගුණාංගය භාවිතා කරලා තියෙන්නේ. මේකේ අගයන් විදිහට දාන්න පුළුවන්. අපි දන්නවා ගුණාංගයක් වුණාම අනිවාර්යයෙන්ම ඒකට අගයක් තියෙන්න ඕනේ. ගුණාංගයේ විදිහ අගයේ විදිහට ඇතුළත් කරන්න පුළුවන් left center right කියන අගයන් තුන. ඔයාලා දන්නවනේ left කියන්නේ වම් පැත්තට වෙන්න දර්ශනය කරනවා. center කියන්නේ web browser එකේ web අතිරික්සයේ මැදට වෙන ලෙස දර්ශනය කරනවා. right කියලා දුන්නාම web අතිරික්සයේ දකුණට වෙන්න දර්ශනය කරනවා. ඊළඟට පුතේ තියෙන width කියන ගුණාංගය. ඔයාලට අවශ්‍ය වගුවේහි පළල දක්වන්න පුළුවන් මේ width ගුණාංගයට අගයක් ඇතුළත් කරලා. ඉතින් වගුවේ පළල පික්සල සංඛ්‍යාවක් විදිහට දෙන්න පුළුවන්. ඒ කියන්නේ 50යි 20යි 30යි 40යි ඒ වගේ පික්සල සංඛ්‍යාවක් විදිහට ඔයාලට වගුවේ පළල ඇතුළත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් web පිටුවේ පළලෙන් ප්‍රතිශතයක් විදිහටත් පළල ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟට height ගුණාංගය භාවිතා කරනවා පුතේ වගුවේහි උස සකස් කර ගැනීම සඳහා. ඉතින් ඔයාලට වගුවේ උස කොච්චරද අවශ්‍ය වෙන්නේ කියලා පික්සල් සංඛ්‍යාවෙන් ඇතුළත් කරන්නත් පුළුවන්. ඒ වගේම වෙබ් පිටුවේ උසෙන් ප්‍රතිශතයක් විදිහට දක්වන්නත් පුළුවන්. ඊළඟට පුතේ වගුවේ පසුබිමට වර්ණයක් යොදන්න BG color කියන ගුණාංගය භාවිතා කරනවා. අපි සාමාන්‍ය ටෙක්ස්ට් වලට පාට වලට වර්ණ දීපු විදිහ මතකයිනේ. අන්න ඒ ආකාරයටම මේ වගුවේ පසුබිමට වර්ණය ඇතුළත් කරන්න පුළුවන් BG color කියන ගුණාංගය භාවිතා කරලා. ඊළඟට බෝඩ කියන ගුණාංගය තුල අගයක් යොදලා අපිට පුළුවන් කෝෂ වටා බෝඩරයක් ඇතුළත් කරන්න. ඉතින් බෝඩ් එකක් අවශ්‍ය නම් අපි සාමාන්‍යයෙන් බෝඩ් සමානයි 1 කියලා යොදනවා. බෝඩ් එකක් අවශ්‍ය නැත්නම් බෝඩ් සමානයි බිංදුව විදිහට අගය ලබා දෙනවා. බෝඩ් කලර් කියන ගුණාංගය භාවිතා කරනවා අපි වගුව සඳහා ඇතුළත් කරපු බෝඩ් එකට වර්ණයක් ඇතුළත් කිරීම සඳහා. මෙතන පසුබිමට රූපයක් යොදන්න අවශ්‍ය නම් දුවලා පුතාලට පුළුවන් බෑක්ග්‍රවුන්ඩ් කියන ගුණාංගය භාවිතා කරන්න. එතකොට ඒකේ අගය විදිහට ලබා දෙන්නේ එක්ක ගොනු නාමය ෆයිල් එකේ නම එහෙම නැත්නම් රූපයට අදාළ යොමුව පාත් එක යොදන්න ඕනේ. ඊළඟට පුතේ සෙල්ස් පැඩින් කියන ගුණාංගය භාවිතා කරනවා කෝෂයේ මායිම සහ එහි අන්තර්ගතය අතර පරතරය පෙන්වන්න. අපි දැන් බෝඩ් එකක් අඳිනවනේ, හැම කෝෂයකම බෝඩ් එකක් ඇඳෙනවනේ. බෝඩ් එක ළඟින්ම ඒ කෝෂය තුල දක්වන දේ, දියන දේ බෝඩ් කෝෂයේ මායිමෙම පෙන්වන්නේ නැතුව චුට්ටක් එහාට වෙන්න ඇතුළත් කරන්න අවශ්‍ය නම්, මායිමෙන් ටිකක් ඈතර වෙන්න අන්තර්ගතය ඇතුළත් කරන්න නම් අපිට සෙල්ස් පැඩින් කියන ගුණාංගය භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේකත් පික්සල් සංඛ්‍යාවක් ලෙස අපිට අගේ ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟට කෝෂ අතර පරතරය පෙන්වන්න සෙල් ස්පේසින් කියන ගුණාංගය භාවිතා කරනවා. ඉතින් මේකේ අගයනොත් අපි ලබා දෙන්නේ පික්සල් සංඛ්‍යාවක් විදිහට. අපි කතා කරපු ගුණාංග ඇතුළත් කරලා හදපු වගුවක් ඔයාලට දකින්න පුළුවන් 5:34 රූපය දෙස බැලුවොත්. බලන්න ඒකේ උදාහරණේ ටේබල් කියලා උසුලණය භාවිතා කරලා තියෙනවා, ලියලා තියෙනවා. ඊට පස්සේ බෝඩ් සමානයි එක කියලා ලියලා තියෙනවා. ඒ කියන්නේ මේ 5:34 රූපය දැක්වෙන වහුවේ බෝඩ් එකේ අගේ එකයි. විත් එක පික්සල් 400ක් කියලා දක්වලා තියෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ පළල පික්සල් 400ක ප්‍රමාණයක් තමයි දක්වලා තියෙන්නේ. ඊට පස්සේ උස පික්සල් 150ක ප්‍රමාණයක් තමයි මේ වගුවට ඇතුළත් කරලා තියෙන්නේ. ඊට පස්සේ සෙල්ස් පැඩින් පික්සල් 5 කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ මායිමේ සිට පික්සල් 5ක් දුරින් තමයි මොකද්ද පෙන්වන්නේ? අගයන් ටික වගුවේ අන්තර්ගතය පෙන්වන්නේ. ඊට පස්සේ සෙල් ස්පේසින් පික්සල් 5 කියලා දක්වලා තියෙනවා. ඒ කියන්නේ කෝෂ දෙකක් අතර පරතරය පික්සල් 5ක ප්‍රමාණයක් තමයි දක්වලා තියෙන්නේ. බෝඩ් කලයක ග්‍රීන් ඇතුළත් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ වගුවේ බෝඩ් එකේ පාට කොළ පැහැ තමයි ඇතුළත් කරලා තියෙන්නේ. ඊට පස්සේ BG කලයක yellow කියලා ඇතුළත් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ටේබල් එකේ background කලයක පසුබිම් වර්ණය කහ පාට යොදලා තියෙනවා. දුවල පුතාලට හිතෙන්න පුළුවන් එතකොට ටීචර් පේලියෙන් පේලිය එහෙම නැත්නම් කෝෂයෙන් කෝෂයට background කලයකක් දාන්න බෑද? එහෙම නැත්නම් background image එකක් දාන්න බෑද? එහෙම නැත්නම් board කලයකක් දාන්න බෑද කියලා පුතාලට හිතෙන්න පුළුවන්. එහෙමත් දාන්න පුළුවන් පුතේ. ඕගොල්ලන්ගේ 165 වෙනි පිටුව පෙන්න ගන්නකෝ. ඒකේ තියෙන උදාහරණ බලමු. TR උසුලනේ බලන්න. ඒකේ උදාහරණේ තියෙනවා TR උසුලනේ පටන් අරගෙන ගුණාංග කිහිපයක් ඇතුළත් කරලා තියෙනවා TR උසුලනයත් එක්ක. බෝඩ් කලර් එක දාලා, BG කලර් එක දාලා, බෑග්ග්‍රවුන්ඩ් උත් දාලා. ඒ කියන්නේ මේ TR උසුලනයත් එක්ක මේ හැම ගුණාංගයක්ම ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ TD උසුලනේ උදාහරණ බලන්න. TD විත් සමානයි 4යි. බෝඩ් කලර් සමානයි ග්‍රීන්. BG කලර් සමානයි yellow. බෑග්ග්‍රවුන්ඩ් සමානයි image.png. ඒ කියන්නේ ටේබල් ඩේටා එකකට වෙනම කෝෂයකටත් අපිට මේ විදිහට මේ ගුණාංග ඇතුළත් කරන්න පුළුවන්. ඒකම අපි බලමු 166 වෙනි පිටුවේ තියෙන උදාහරණ දෙසත් අපි චුට්ටක් බලමු. ඉතාමත් වැදගත් කොටස. කොල් ස්පෑන් සහ රෝස් ස්පෑන් මොනවද ඒ? බලන්න මේ උදාහරණ දිහා 5:35 රූප සටහනේ තියෙන. ඒකේ වගුව බලන්නක පුතේ ප්‍රතිදාන වගුව. ලෑන්ඩ් යූස් කියලා තියෙනවා නේද? ටේබල් එකේ පේලියක් රෝ එකක් ඇතුළත් කරලා ඒ රෝ එකේ විශේෂත්වයක් තියෙනවා. විශේෂත්වය තමයි තීරු කීපයක් එකතු කරලා කෝෂයක් සකස් කරලා තියෙනවා. එතකොට ඒක කොහොමද ලියන්නේ? මෙතනදී අපිට පේනවා තීරු කීපයක් එකතු කරලා තමයි මේ ලෑන්ඩ් යූස් කියන කෝෂය හදලා තියෙන්නේ. ඉතින් අපි ඒ සඳහා භාවිතා කරනවා කෝල් ස්පෑන් කියන ගුණාංගය. දැන් උදාහරණේ තියෙන කේත ඛණ්ඩය දෙස අපි බලමු. TR ටේබල් බෝඩ් සමානයි 1යි කියලා සුපුරුදු ආකාරයට ටේබල් එක හදන්න පටන් අරගෙන තියෙනවා. ඊට පස්සේ ටේබල් රෝ එකක් පටන් අරගෙන තියනවා ටී ආර් උසුලනේ දාලා. ඊළඟට ටී ඩී උසුලනේ ආරම්භ කරලා අන්න එතෙන්ට දීලා තියනවා කොල් ස්පෑන් සමානයි 2 කියලා. ඒ කියන්නේ පළවෙනි රෝ එකේ පළවෙනි ඩේටා එක ටී ඩී උසුලනේ තුල තමයි කොල් ස්පෑන් කියන ගුණාංගය ලියලා තියෙන්නේ. එතකොට 2 කියලා අගේ යෙදුවේ ඇයි? 2 කියන අගේ යෙදුවේ ඇයි? පහළ බලන්න තීරු දෙකක් තමයි එකට එකතු කරලා මේ ලෑන්ඩ් යූස් කියන කෝෂය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙතන කෝල් ස්පෑන් සමානයි 2 කියන අගය යොදලා තියෙනවා. සෙන්ටර් කියන උසුලනේ භාවිතා කරලා තියෙනවා ලෑන්ඩ් යූස් කියන වදන සෙන්ටර් කර ගැනීම. ඒ කියන්නේ මේ කෝෂයේ මැදට ගැනීම සඳහා. ඊට පස්සේ සෙන්ටර් උසුලනේ ක්ලෝස් කරලා TD ක්ලෝස් කරලා TR උසුලනය ක්‍රෝස් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ රෝ එක අවසන් කරලා තියෙනවා. ඉතින් ඔය විදිහට පුළුවන් පුතේ තීරු කීපයක් එකතු කරලා ඔයාලට කෝෂයක් සකස් කරන්න. ඊළඟට පුතේ අපි දෙවෙනි උදාහරණය බලමු රෝස් පෑන් කියන උදාහරණේ. ඉතින් මේකෙදි කතා කරන්නේ පේලි කීපයක් එකතු කරලා කොහොමද තනි කෝෂයක් නිර්මාණය කරන්නේ කියලා. බලන්න 5:36 රූප සටහනේ ප්‍රතිදාන වගුව දිහා. ඒකෙදි T කියන කෝෂය වලට පැහැදිලිව පේනවනේ. T කියන කෝෂය එක්කම ඊළඟ කෝෂය 353,000 කියන අගය දාලා තියෙන කෝෂය තියෙනවා. ඉතින් මේ කෝෂ දෙකම තියෙන පුතේ එකම පේලිය. T කියන කෝෂයයි 353,000 කියලා අගය දාලා තියෙන කෝෂයයි තියෙන එකම පේලිය. ඊට පස්සේ ඊළඟ පේලියේ රබර් කියන කෝෂය තියෙනවා. හැබැයි මේ රබර් කියන කෝෂයේ ඊළඟට එන්න ඕනේ තව කෝෂයක්. ඒක ඇවිත් නැහැ. ඒකට හේතුව මෙතන මේ පේලි දෙක එකතු කරලා තමයි 353,000 කියන කෝෂය නිර්මාණය කළා තියෙන්නේ. හැබැයි මතක තියාගන්න T කියන කෝෂයයි 353,000 කියන කෝෂයයි දෙකම ලියන්නේ අපි එක පේලියක. රබර් කියන අගය ඇතුළත් කරන්නේ අපි ඊළඟ පේලිය තුළ. අපි බලමු කේත කණ්ඩ දිහා. බලන්න TR කියලා උසුලනය ආරම්භ කරලා තියෙනවා. මම මේ T කියන කෝෂය තැනින් තමයි පැහැදිලි කරන්න පටන් ගන්නෙ. එතකොට TR කියලා උසුලනේ ලියලා අලුත් පේලිය ආරම්භ කරලා තියෙනවා. ඊට පස්සේ TD මගින් අලුත් කෝෂය නිර්මාණය කරනවා. ඒකේ අගය T කියලා දාලා තියෙනවා. TD උසුලනය අවසන් කරලා. ඒ රෝ එක අවසන් කරන්නේ නැතුව ඒ පේලියම ඔන්න අලුතෙන් TD කියලා අලුත් කෝෂයක් නිර්මාණය කරා. අන්න ඒක තුල ලියලා තියෙනවා රෝස් පෑන් කියලා ගුණාංගය. ඒකේ අගය විදිහට 2 යොදලා තියෙනවා. එහෙනම් දැන් මේක රෝස් පෑන් සමානයි 2 කරේ ඇයි? මේ ඊළඟ කෝෂය පේලි දෙකක් එකතු කරලා තනි කෝෂයක් විදිහටයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසායි රෝස් පෑන් සමානයි 2 කියලා මේ TD උසුලනේ අගයක් විදිහට ලිව්වේ. ඊට පස්සේ ඒකේ අගය 353,000 කියලා ඇතුළත් කරලා TD උසුලනය ක්ලෝස් කරලා තියෙනවා. ඉතින් ඒ පේලියව සංඛ්‍යාන්න TR උසුලනය ක්ලෝස් කරා. ඊට පස්සේ අලුත් රෝ එකක් පටන් අරන් තියෙනවා TR කියලා. ඒකේ එක කෝෂයයි තියෙන්නේ. ඒ තමයි රබර් කියන අගය දාපු කෝෂය. ඉතින් ඒක TD කියන උසුලන අතර ලියලා තියෙනවා. ඊට පස්සේ අවසන් කරලා තියෙනවා ටේබල් එක. ඉතින් ඔයාලට දැන් පැහැදිලි කොහොමද පේලි කීපයක් එකතු කරලා තනි කෝෂයක් හදන්නේ, තීරු කීපයක් එකතු කරලා තනි කෝෂයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා පුතාලා දුවලට දැන් පැහැදිලි ඇති. ආමි ටීචර්, අපේ දුවල පුතාලට දීලා තියෙන වෙබ් අඩවියක් නිර්මාණය සඳහා භාවිතා කරන සියලු උසුලන් ටික අපි සාකච්ඡා කරලා අවසන් කළා. චාමි ටීචර්, එතනින් පස්සේ පාඩමේ මොනවද තියෙන්නේ පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්නකෝ.
ඕ ආදරණීය දුවේ පුතේ, දැන් එහෙනම් ඔයාලා දන්නවා වෙබ් අඩවියක් HTML කේත භාවිතා කරලා නිර්මාණය කරගන්න ආකාරයත් ඒ සඳහා යොදා ගන්නා කේතවල විවිධත්වයත්. HTML කේත හා වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී සෑම විටම අදාළ කේතයන් නිවැරදිවම ලිවීම අනිවාර්ය බව ඔයාලට මතක ඇති. එහෙනම් වෙබ් අඩවි නිර්මාණය කරද්දී HTML භාෂාව ගැන ඉහළම දැනුමක් අවශ්‍ය වෙනවා. නිවැරදිව වෙබ් අඩවියක් නිර්මාණය කරන්න නම්. එතකොට කේතනය සඳහාත් වැඩි කාලයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ, අපි කිව්වා නේද වෙබ් අඩවිය ආවත්කාලීන කරන්න පුළුවන් කියලා පස්සේ කාලයක. ඔන්න එතකොටත් අර අපි ලියපු HTML කේත සංශෝධනය කරන්න සිද්ධ වෙනවා. මේක ටිකක් සංකීර්ණ වගේම කාලය ගත වෙන ක්‍රියාකාරකමක් කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. එහෙම නේද දුවේ පුතේ? ඔව්. මෙන්න මේ නිසා අපිට පුළුවන් මේකට වෙන ලේසි ක්‍රමයක් තියෙනවද කියලා බලන්න. ඇත්තදම තියෙනවා. වෙබ් අඩවි නිර්මාණයට පහසුකම් සපයන මෘදුකාංග, නැත්නම් software. වෙබ් නිර්මාණ මෘදුකාංග භාවිතා කරලා අඩු කාලයකින් ඉතා ඉක්මනින්ම අලංකාර වෙබ් අඩවියක් ඔයාලට නිර්මාණය කරගැනීමේ අවස්ථාව තියෙනවා. මේ මෘදුකාංග භාවිතා කරලා චිත්‍රක අතුරු මුහුණතක් තුල, ඒ කියන්නේ graphic user interface එකක් තුල වෙබ් අඩවි නිර්මාණයට සංශෝධනයට පෙරදසුන් දැක්වීමට වගේම ඇතැම් විට වෙබ් අඩවි උඩුගත කිරීමටත් පහසුකම් සපයනවා. What you see is what you get ලෙස හඳුන්වන මෙම සංකල්පයේ හරහා රූපමය අතුරු මුහුණතක් තුල වෙබ්සයිට් සැලසුම් කරලා නිර්මාණය කරන්න පුළුවන්. මේ ආකාරයට වෙබ් පිටු නිර්මාණ මෘදුකාංග වලට උදාහරණ කීපයක් අපේ පෙළ පොතේ 167 පිටුවේ සඳහන් කරලා තියෙනවා. එයින් එකක් තමයි වෙබ් සංස්කාරක, වෙබ් ඔතරින් ටූල්ස් කියලා කියන්නේ. අනිත් එක තමයි සඳාර කළමනාකරණ පද්ධති, content management system. එහෙම නැත්නම් CMS කියලා හඳුන්වන්නේ. හොඳයි, අපි මුලින්ම බලමු දුවේ පුතේ මේ වෙබ් සංස්කාරක නැත්නම් වෙබ් authoring tools වල විශේෂත්වය මොකක්ද කියලා. මේ වෙබ් නිර්මාණ මෘදුකාංගයේ විශේෂත්වය තමයි දුවේ පුතේ, වෙබ් අඩවිය නිර්මාණය කරන නිර්මාණකරු විසින්. අපි හිතමුකෝ ඔයා වෙබ් අඩවිය නිර්මාණය කරන්න කියලා. ඉතින් ඔයා චිත්‍රක අතුරු මුහුණතක graphic user interface එකක ලේසියෙන්ම වෙබ් අඩවිය නිර්මාණය කරන අතරතුර ස්වයංක්‍රීයවම අදාළ HTML ලේඛනය වෙනමම අතුරු මුහුණතක සකස් වෙනවා. ඔයාට HTML කේතනය පිළිබඳ හොඳ දැනුමක් තියෙනවා නම් අර චිත්‍රක අතුරු මුහුණත වගේම HTML ලේඛනයත් භාවිතයට අරගෙන ලස්සන වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා. ඒක ඔයගලන්ට ලැබෙන අමතර වාසියක්. චිත්‍රක අතුරු මුහුණතක් භාවිතා කරලා වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට Composer, CK Editor, Blue Griffer වගේ විවෘතකේත වෙබ් සංස්කාරක බොහෝමයක් අන්තර්ජාලය හරහා භාගත කරගන්න පුළුවන්. කියන්නේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි Adobe Dreamweaver, MS Front Page, Visual Studio වගේ මිලදී ගත හැකි ආකාරයේ වෙබ් සංස්කාරකත් තියෙනවා. එහෙනම් අපි බලමු දුවේ පුතේ, වෙබ් සංස්කාරක මෘදුකාංගයක් භාවිතා කරලා වෙබ් අඩවියක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. ඔයාලගේ 11 වසර ICT පෙළ පොතේ 168 පිටුව පෙරලා ගන්නකෝ. ඔයාලට පේනව ඇති මිනිස් සිරුරේ පද්ධති කියන මාතෘකාව යටතේ සැලසුම් කරලා තියෙන වෙබ් අඩවියක මුල් පිටුවේ ව්‍යුහය හා පිරිසැලසුමත්, ඒ අන්තර්ගත වෙලා තියෙන අනෙකුත් කරුණුත්. එතකොට රූපේ පෙන්වලා තියෙන ආකාරයට මුල් පිටුවේ ප්‍රධාන මාතෘකාවත් පද්ධතියක් පෙන්වන රූපයකුත් කෙටි විස්තරයකුත් තවත් ප්‍රධාන පද්ධති පහක් පිළිබඳව තොරතුරුත් අඩංගු වෙලා තියෙනවා. ඒ වගේම අනෙක් පිටුවලට ගමන් කිරීමට අදිසන්ධාන වගේම වැඩිදුර විස්තර තියෙනවා නම් බලා ගැනීමට අදිසන්ධානත් භාවිතා කරලා තියෙනවා. අපි බලමු දුවේ පුතේ, එහෙනම් මේ විදියට වෙබ් අඩවියක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. ඔයාලා කැමති අපි අර කිව්ව ආකාරයේ වෙබ් සංස්කාරක මුදුකාංගය විවෘත කරගන්න පුළුවන්. කොම්පෝසර් මුදුකාංගය භාවිතා කරලා කොහොමද මේ විදිහට වෙබ් අඩවිය සකස් කරගන්නේ කියලා බලමු. අපේ පෙළ පොතේ 169 පිටුවේ සඳහන් කරලා තියෙන විදියට ඔයාලා මුලින්ම www.composer.net බාගත කරගත්තයින් පසුව composer.exe ෆයිල් එක ක්‍රියාත්මක කරනවා. එතකොට ඔන ඔය පෙන්නලා තියෙන ආකාරයේ අතුරු මුහුණත පෙළ පොතේ 5:39 රූපේ ආකාරයට විවෘත වෙන්න ඕනේ. මේ විදියට කොම්පෝසර් අතුරු මුහුණත ආවට පස්සේ එහි උඩම තියෙන මාතෘකා තීරුව මෙනු තීරුවට යටින් කොම්පෝසර් මුදුකාංගයේ තුල අපට භාවිතා කළ හැකි මෙවලම් අපිට දකින්න පුළුවනි. වගු ඇතුළත් කිරීමට, පින්තූර ඇතුළත් කිරීමට, ඇමුණුම් ඇතුළත් කිරීමට වගේම අකුරුවල පාටවල හැඩගැන්වීම් කිරීමටත් අපට හැකියාව තියෙනවා. වෙබ් පිටුව නිර්මාණය කරන්න දීලා තියෙන ප්‍රදේශය භාවිතා කරලා ඔයාලට අපිට කැමති ආකාරයට වෙබ් අඩවිය නිර්මාණය කරගන්න පුළුවන්. මේ නිර්මාණය කරන අතරතුර HTML කේත මගින් ලියවෙන පිටුවකුත් පහලින් තියෙනවා. ඔයාලට පේනවා ඇති නේද මේ පුතේ. වෙබ් අඩවියේ පෙරදසන බලා ගැනීමේ පහසුවත් මේකෙම තියෙනවා. එහි සඳහන් පියවර දෙකට අනුව දුවේ පුතේ මිනිස් සිරුරේ පද්ධති තික්කින මාතෘකාව අපට යතුරු ලියනේ කරගන්න පුළුවන්. යතුරු ලියනේ කරලා ඒ අකුරවල ප්‍රමාණය, වර්ණය, අකුරු වර්ගය වගේම විවිධ වෙනස්කම් ගොඩාක් කිරීමේ පහසුව තියෙනවා. එහි සඳහන් පියවර තුන බලමුකෝ. අපි සකස් කරගත්ත වෙබ් පිටුව ෆයිල් කියන මෙනු භාවිතා කරලා සුදුසු ෆෝල්ඩරයක බහලුමක සුදුසු නමක් දීලා තැන්පත් කරන්න ඕනේ. එහෙම නැත්නම් සේව් කරගන්න ඕනේ. ඊට පස්සේ වෙබ් අතිරික්සුවක් භාවිතා කරලා අපි සකස් කරගත්ත වෙබ් පිටුව සංදර්ශනය කරලා බලන්න පුළුවන්. කියන්නේ ප්‍රීවියු එකක් දාලා බලන්න පුළුවන්. හොඳයි. දැන් බලන්න අපේ පෙළ පොතේ 170 පිටුවේ පියවර 4. ඒකේ පියවර 4ට අනුව වෙබ් පිටුවට වගුවක් ඇතුළත් කරගන්නේ කොහොමද කියලා දක්වලා තියෙනවා. මෙනු තීරුවේ insert හරහා මෙනු හෝ ටේබල් ටූල් මගින් පෙළ පොතේ 170 පිටුවේ 5:40 රූපේ ආකාරයේ සංවාද කොටුවක් ලබා ගන්න පුළුවන්. ඒකෙන් අපට අවශ්‍ය තීරු ප්‍රමාණය හා ප්‍රේරි ප්‍රමාණය ඇතුළත් කරලා වගුවක් ලබා ගන්නවා. හොඳයි. ඊළඟට පියවර 5ට අනුවදුවේ පුතේ අපි වදන් සැකසුම, කියන්නේ මිස් වර්ඩ් මුදුකාංගයේ භාවිතා කරලා ටේබල් එකක් හසුරවපු ආකාරයටම විවිධ වූ වෙනස්කම් කරලා
ඒ කියන්නේ අපි
MS Word වල කරා වගේම පේලිවල තීරුවල දිගපල්ල වෙනස් කිරීම, කෝෂ ඇතුළත් කිරීම, ඒ වගේම කෝෂ මකා දැමීම, merge cell කිරීම වගේ විවිධ වූ වෙනස්කම් කරලා 170 පිටුවේ තියෙන ආකාරයට වගුවක් සකස් කරගන්න ඕනේ.
ඊට පස්සේ දුවේ පුතේ පියවර 6 ආකාරයට අපට පුළුවන් අර 5:39 රූපේ පෙන්වලා දීලා තියෙන පහසුකම් භාවිතා කරලා පාට රූප අදිසන්ධාන යොදලා වගුව නිර්මාණය කරගන්න. මේ නිර්මාණයේදී භාවිතා කරන සියලුම පින්තූර එකම ෆෝල්ඩරයක තැන්පත් කරලා තියෙනවා නම් තමාදුවේ පුතේ වඩාත් සුදුසු වෙන්නේ.
නව පිටුවක් විවෘත කරගන්න ඕනේ නම් පියවර 7 දක්වලා තියෙන ආකාරයට අපට පුළුවන් new tools මගින් අලුත් පිටුවක් නව පිටුවක් ලබා ගන්න. මුල් පිටුවේ සඳහන් කරලා තිබුණා නේද දුවේ පුතේ අපි පද්ධති පහක් ගැන. අපිට පුළුවන් ඒ පද්ධති පහ ගැන වෙන වෙනම අලුත් පිටු අරගෙන විස්තර ඇතුළත් කරන්න. ඊට පස්සේ ඒවට සුදුසු නමක් දීලා මුල් ෆෝල්ඩරේම සේව් කරන්නත් ඕනේ. අවසාන වශයෙන් දුවේ පුතේ පියවර 8 ආකාරයට මුල් පිටුවේ අදාළ ස්ථානවලට පාටවලට අදිසන්ධාන යොදා ගන්න ඕනේ. ඒ මගින් අපිට පුළුවන් අනෙක් පද්ධති පිළිබඳ වැඩි විස්තර බලා ගන්න. ඒ කියන්නේ හයිපර්ලින්ක් එකක් යොදා ගත්තාම ඒ හරහා අපිට පුළුවන් නව පිටුවකට සම්බන්ධ වෙන්න. මේ සියල්ලම කරලා ඉවර වෙලා වෙබ් අඩවිය සංදර්ශනය කරලා බලනකොට අවශ්‍ය නම් තවදුරටත් වෙනස්කම් කිරීමේ හැකියාවක් තියෙනවා. ඔන්න එහෙනම් දුවේ පුතේ අපි ඔය කියපු ආකාරයට චිත්‍රක අතුරු මුහුණතක කොම්පස් ආධාරයෙන් වෙබ් පිටුවක් නිර්මාණය කරලා බලන්න ඔයාලටත් පුළුවන්. හොඳයි එහෙමනම් ආදරණීය දුවේ පුතේ, මීළඟට අපි සාකච්ඡා කරලා බලමු ස්ථිතික වෙබ් අඩවි සහ ගතික වෙබ් අඩවි කියන්නේ මොනවාද කියලා. ස්ථිතික වෙබ් අඩවියක් කියලා අපි හඳුන්වන්නේ දුවේ පුතේ වෙබ් අඩවියක ඇතුළත් කරන සන්ධාරය ස්ථාවරව, එහෙම නැත්නම් නොවෙනස් යම් කිසි කාලයක් පවත්වාගෙන යනවා නම්. අන්න ඒ වගේ වෙබ් අඩවියක් අපි ස්ථිතික වෙබ්සයිට් එක ස්ථිතික වෙබ් අඩවියක් ලෙස හඳුන්වනවා. මේ වගේ ස්ථිතික වෙබ් අඩවිවල ව්‍යුහය හා සන්ධාරය නිර්මාණය වෙන්නේ HTML කේත භාවිතා කරලයි. ඒ HTML කේත සංශෝධනය කිරීමෙන් පමණයි වෙබ් අඩවියේ සන්ධාරය වෙනස් වෙන්නේ. මේ වෙබ් අඩවි පරිශීලනය කරද්දී ග්‍රාහකයන් ඍජුවම සේවා දායකයේ සමග, ඒ කියන්නේ වෙබ් සර්වරේ සමග සම්බන්ධ වීමක් සිදු වෙන්නේ නැහැ. වෙබ් අඩවිය නිර්මාණය කරපු පුද්ගලයාට විතරයි වෙබ් අඩවිය තැන්පත් කරලා තියෙන සේවා දායක පරිගණකයේ සමග සම්බන්ධ වෙලා අදාළ වෙනස්කම් කරන්න පුළුවන් වෙන්නේ. මේකට ටිකක් කාලය ගත වුණත් දුවේ පුතේ වෙබ් අඩවියක ආරක්ෂාව මේන් ගොඩාක් දුරට තහවුරු වෙනවා. එහෙමනම් දුවේ පුතේ අපි විසින් HTML සංස්කාරක වෙබ් සංස්කාරක භාවිතා කරලා නිර්මාණය කළේ මෙන්න මේ ස්ථිතික වෙබ් අඩවි නේද? ගතික වෙබ් අඩවි කියලා හඳුන්වන්නේ දුවේ පුතේ සන්ධාරය නිතරම වෙනස් වන වෙබ් අඩවි තමයි. මේ වගේ ගතික වෙබ් අඩවි PHP ඒ කියන්නේ Hypertext Preprocessor ඒ වගේම ASP.NET Active Server Page.NET ඒත් එක්කම JSP ඒ කියන්නේ Java Server Page වගේ පරිගණක භාෂාවලින් තමයි සකස් කරලා තියෙන්නේ. ගතික වෙබ් අඩවියකදී ග්‍රාහකයන් සේවා දායකයත් එක්ක ඒ කියන්නේ සර්වරයත් එක්ක ඍජුවම තොරතුරු හුවමාරු කර ගැනීමක් දකින්න පුළුවන්. ඒ කියන්නේ ග්‍රාහකයාගෙන් සේවා දායකයටත් සේවා දායකයින් ග්‍රාහකයාටත් ඍජුවම තොරතුරු හුවමාරු කර ගැනීමක් දකින්නට පුළුවන්. ස්ථිතික වෙබ් අඩවියකදී මේක දකින්න නැහැ. බොහෝ විට මේ තොරතුරු හුවමාරුව වෙබ් අඩවියේ ආරක්ෂාවට තර්ජනයක් වෙන්නත් පුළුවන්. මේ ගැන ඉහළ දැනුමක් සහ පළපුරුද්දක් තියෙනවා නම් ආරක්ෂිත ආකාරයට මේ වගේ වෙබ් අඩවියක් සාදන්න ඕගලන්ටත් පුළුවන්. හොඳයි, එහෙමනම් ආදරණීය දුවේ පුතේ, අපි මෙච්චර වෙලා සාකච්ඡා කළේ වෙබ් නිර්මාණය සඳහා යොදා ගන්නා මෘදුකාංග අතරින් වෙබ් සංස්කාරක මෘදුකාංග, එහෙම නැත්නම් වෙබ් ඔතරින් ටූල්ස් ගැනයි. ඊළඟට බලමු අපි එහෙමනම් තවත් වෙබ් නිර්මාණ මෘදුකාංග වර්ගයක් හැටියට සන්ධාර කළමනාකරණ පද්ධති. ඒ කියන්නේ Content Management System CMS කියන මෘදුකාංගය ගැන. ගතික ආකාරයට එහෙම නැත්නම් අපි කතා කළ වෙබ් අඩවිය නිර්මාණය කරන්නාට නිරතුරුවම වෙනස් කළ හැකි ආකාරයට සන්ධාරය සකස් කිරීම, ගතික ආකාරයට වෙබ් අඩවිය නිර්මාණයට සන්ධාර කළමනාකරණයට වගේම ප්‍රකාශයට භාවිතා කරන මෘදුකාංගය සන්ධාර කළමනාකරණ පද්ධතියක් කියලා හඳුන්වන්න පුළුවන්. CMS නැත්නම් සන්ධාර කළමනාකරණ පද්ධති භාවිතා කරලා වෙබ් අඩවියක් නිර්මාණය කිරීම ඉතාම පහසු සහ වේගවත් වැඩක්. ඒකට පරිගණක භාෂා ගැන දැනුමක් තිබීම අනිවාර්යම නැහැ. පුතේ දුවේ, CMS කියලා කියන්නේ මේ වෙනකොට ඉතාමත් ජනප්‍රිය වෙබ් අඩවි නිර්මාණ යෙදුම් වර්ගයක් කියලා ඔයාලා හොඳටම දන්නවා ඇති. ඒ මොකද මේකෙදි අපිට සපයලා තියෙන සැකිලි, එහෙම නැත්නම් ටෙම්ප්ලේට්ස්, තැනීම් ආකාර, විසාඩ් යොදාගෙන විවිධ ශ්‍රව්‍ය දෘශ්‍ය තොරතුරු වෙබ් අඩවියට ඇතුළු කරන්න පුළුවන්. හැබැයි දුවේ පුතේ, මේකෙදි අපි කරන නිර්මාණය යම් පරාසයකට සීමා වෙනවා. මොකද තියෙන ටෙම්ප්ලේට්, විසාඩ් වගේ වනේ යොදාගන්නේ. ඔයාගට HTML, PHP, JavaScript, CSS, SQL වගේ භාෂා ගැන හොඳ දැනුමක් තියෙනවා නම් අදාළ කේතයන් වෙනස් කරලා බොහෝ දුරට ඒ වගේ දුර්වලතා මගහැර ගැනීමේ හැකියාව තියෙනවා. නොමිලේම CMS මෘදුකාංග බාගත කරගන්න පුළුවන් වෙබ් ඇඩ්‍රස් කිහිපයක්ම අපේ ICT පෙළපොතේ 173 පිටුවේ සඳහන් වෙනවා. මෙන්න මේ Joomla, WordPress, Drupal ඒ වගේ මෘදුකාංග කිහිපයක්. Joomla CMS මෘදුකාංගේ භාවිතා කරලා වෙබ් අඩවියක් හදාගන්න ආකාරය 173 පිටුවේ පියවර 4කින් දක්වලා තියෙනවා. ඔයාලට පේනව ඇති. ඒකේ සඳහන් කරලා තියෙන ආකාරයට පියවර ටික ක්‍රියාත්මක කරලා බලන්න. ඔයාලටත් ලස්සන වෙබ් අඩවියක් ඉතා ඉක්මනින් නිර්මාණය කරගන්න පුළුවන් වේවි. උත්සාහ කරලා බලන්නකෝ. ඔයාලා දන්නවද දුවේ පුතේ? වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ ඉඳලා ඒ ආවත්කාලීන කරලා පවත්වාගෙන යාම පුද්ගලයන් සමූහයක් එකතු වෙලා කරන කණ්ඩායම් ක්‍රියාවක් කියලා. ඔන්න එතකොට ඒ කණ්ඩායමේ ඉන්න එක් එක් පුද්ගලයාට අයත් භූමිකා කොට නැගෙනවා. මේවා අපි වෙබ් අඩවි නිර්මාණය ආශ්‍රිත භූමිකා කියලා හඳුන්වනවා. ඉවැනි භූමිකා කිහිපයක් ICT පෙළපොතේ 174 පිටුවේ සඳහන් වෙනවා. ඒ පළවෙනි එක තමයි වෙබ් අඩවි නිර්මාපක author කියලා හඳුන්වනවා. ඔහු තමයි වෙබ් අඩවියේ අතුරු මුහුණට සැලසුම් කිරීම කරන්නේ. දෙවෙනි එක තමා සංස්කාරක editor කියලා හඳුන්වනවා. ඔහු විසින් වෙබ් අඩවියට අදාළ කේත ලිවීම, දෝෂ පරීක්ෂා වගේම දෝෂ නිවැරදි කිරීමත් කරනවා. තුන්වන භූමිකාව තමයි ප්‍රකාශක publisher කියලා හඳුන්වනවා. වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කිරීම කරන්නේ මේ ප්‍රකාශක මගින්. ඊළඟ හතරවෙනි භූමිකාව වෙබ් අඩවි පරිපාලක administrator කියලා හඳුන්වනවා. මේ වෙබ් අඩවි පරිපාලක විසින් වෙබ් සේවා දායකයට සහ දත්ත පාදකවලට අදාළ නඩත්තු කටයුතු සිදු කිරීම කරනු ලබනවා. ඊළඟ එක තමයි පරිශීලකයන් නැත්නම් user කියලා හඳුන්වන්නේ. පරිශීලකයන් කියලා හඳුන්වන්නේ දුවේ පුතේ ඔයාලා දන්නවා වෙබ් අඩවිය පරිශීලනය කරන පුද්ගලයන්වයි. හොඳයි, එහෙනම් ආදරණීය දුවේ පුතේ, ඊළඟට අපි යන්නේ වෙබ් අඩවි ප්‍රකාශයට පත් කිරීම කියන මාතෘකාව සාකච්ඡා කරන්නයි. අපි බලමු දුවේ පුතේ මේ වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කිරීම සිදු කරන්නේ කොහොමද කියලා. වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කිරීම යන කාර්යයට දුවේ පුතේ වෙබ් අඩවිය නිර්මාණය, වෙබ් සත්කාරකයක් වෙතට උඩුගත කිරීම, වරින් වර කරන යාවත්කාලීන කිරීමේ වගේම මාර්ගගත පළ කිරීම යන මෙන්න මේ කාර්යයන් සියල්ලම අයත් වෙනවා. මේ කාර්යයන් ටික කිරීමේදී වෙබ් අඩවි ප්‍රකාශකයෙකු විසින් සපුරා ගන්න ඕනේ අවශ්‍යතා කිහිපයක්ම තියෙනවා. ඒවා තමයි දුවේ පුතේ, එකක් වෙබ් අඩවි නිර්මාණය සඳහා මෘදුකාංගයක් තියෙන්න ඕනේ. ඒත් එක්කම වෙබ් සත්කාරකයක් තියෙන්න ඕනේ. වසම් නාමයක්, උඩුගත කිරීමේ මෘදුකාංගයක් වගේම අන්තර්ජාල සම්බන්ධතාවයකුත් තිබීම අනිවාර්ය වෙනවා. ඔන්න ඔය කියන අවශ්‍යතා වෙබ් අඩවි ප්‍රකාශකයෙකු විසින් සපුරාගත යුතුම වෙනවා. ඒ අවශ්‍යතා අතර පළමු අවශ්‍යතාවේ, ඒ කියන්නේ වෙබ් අඩවි නිර්මාණ මෘදුකාංග ගැන ඔයාලා ඉගෙන ගත්තනේ. එහෙනම් ඊළඟ අවශ්‍යතාවය, ඒ කියන්නේ වෙබ් සත්කාරකයක් කියන්නේ මොකද්ද කියලා අපි බලමු. ඔවුදු වේපුතේ, අපි විසින් නිර්මාණය කරන වෙබ් අඩවියක් අන්තර්ජාලය හරහා ඕනෑම කෙනෙකුට ඕනෑම තැනක ඉඳලා දවසේ ඕනෑම මොහොතක බලන්න පුළුවන් ආකාරයට ඒ වෙබ් අඩවිය යම්කිසි තැනක තැන්පත් කරලා තියන්න ඕනේ නේද? එසේ තැන්පත් කර තබා ගැනීමට අවශ්‍ය සේවා සපයන පරිගණක අපි වෙබ් සත්කාරකයා නැත්නම් වෙබ් හොස්ට් කියලා හඳුන්වනවා. ඔබ විසින් නිර්මාණය කරන ලබන වෙබ් අඩවිය අපි නිර්මාණය කරන්නේ මහා පරිමාණ ආයතනයකට නම් ගොඩක් වෙලාවට ඔවුන් සඳහාම වෙන්නු වෙබ් සත්කාරකයා පවත්වා ගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඩෙඩිකේටඩ් හොස්ට් කියලා හඳුන්වන්නේ ඒ වගේ අවස්ථාවලට. නමුත් ඔබ විසින් නිර්මාණය කරන වෙබ් අඩවිය කුඩා පරිමාණ ආයතනයක් සඳහා නම් වෙනත් ආයතනයක් විසින් පවත්වාගෙන යන හවුල් වෙබ් සත්කාරක වලින් යම් ඉඩක් ලබාගත යුතු වෙනවා. ෂෙයාඩ් හොස්ට් කියලා එක හඳුන්වනවා. එවැනි හවුල් වෙබ් සත්කාරකයක් තුල ආයතන කිහිපයකම වෙබ් අඩවි පවත්වාගෙන යන හින්දා තමන්ගේ අදාළ වෙබ් අඩවිය ගබඩා කිරීම සඳහා අවශ්‍ය ධාරිතාවයට අනුව මූලික ගෙවීම් කරලා වාර්ෂික ගාස්තුවක් ගෙවිය යුතුයි. ලෝකය පුරාම මෙන්ම ශ්‍රී ලංකාව තුලත් මේ වගේ වෙබ් සත්කාරක සේවා සපයන ආයතන රාශියක් දකින්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ නොමිලේ වෙබ් සත්කාරක සපයන ආයතනක් තියෙනවා. ඒ වගේ සත්කාරකයක් හරහා වුණත් එයාට හොස්ට් එක සත්කාරකය ලබා ගන්න පුළුවන්. හැබැයි ඔවුන්ගේ දැන්වීම ඔයාලගේ වෙබ් අඩවිය තුල ප්‍රදර්ශනය වීමක් සිද්ධ වෙනවා. ලංකාවේ ඒ වගේ නොමිලේ සත්කාරක සපයන වෙබ් අඩවි මොනවද කියලා ඔයාලට අන්තර්ජාලය හරහා හොයාගන්න පුළුවන්. තුන්වන අවශ්‍යතාවය තමයි දුවේ පුතේ වසම් නාමය නැත්නම් ඩොමේන් නේම් කියලා හඳුන්වන්නේ. ඔව් දුවේ පුතේ, ඔයාලට තියෙනව නේද හැඳුනුම්පත් අංකයක්, ඩෙන්ටි කාඩ් නම්බර් එක. ඒකෙන් මොකද්ද කරන්නේ? යම් කිසි පුද්ගලයෙක් අනන්‍යතාවයේ හඳුනා ගැනීම තමයි හැඳුනුම්පතකින් කරන්නේ. ලංකාවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුව මගින් සෑම අවුරුදු 16ට වැඩි පුද්ගලයෙක් සඳහාම මේ අනන්‍යතා පත්‍රය නිකුත් කරනු ලබනවා. අන්න ඒ වගේ තමයි දුවේ පුතේ ලෝක ව්‍යාප්ත ජාලය තුල වෙබ් අඩවියක් අනන්‍යව හඳුනා ගැනීම සඳහා ලියාපදිංචියක් කළ යුතු වෙනවා. ICANN එහෙම නැත්නම් Internet Corporation for Assigned Name and Numbers ලෙස හඳුන්වන ආයතනය මගින් වෙබ් අඩවි සඳහා අනන්‍ය වූ වසම් නාම පැවරීම හා පාලනය පිළිබඳ කටයුතුවල වගකීම දරනවා. වෙබ් අඩවියක් නිර්මාණය කරයින් පස්සේ සුදුසු වසම් නාමයකින් එම ආයතනය තුල ලියාපදිංචි කිරීම කළ යුතුයි. ඒ සඳහා මූලික ගාස්තුවක් ගෙවා ලියාපදිංචි කරයින් පස්සේ නැවත වාර්ෂික ගාස්තුවක් ගෙවා ලියාපදිංචි කිරීම කරන්න ඕනේ. වෙබ් සත්කාරකයක් මගිනුත් ඩොමේන් නේම් ලබා ගන්න පුළුවන්, වසම් නාම ලබා ගන්න පුළුවන්. ඒ පසුකාලීනව ඔයාගේ වෙබ් අඩවිය වෙන සත්කාරකයකට මාරු කරන්න උනොත් ඒ ලියාපදිංචිය පිළිබඳ ගැටලු මතුවෙන්න පුළුවන්. අනේ ඒ නිසා ප්‍රකාශකයා විසින්ම වෙබ් අඩවිය ලියාපදිංචි කිරීම වඩා සුදුසු වෙනවා. මේ විදියට වෙබ් අඩවියකට වසම් නාමයක් තෝරා ගනිද්දී දුවේ පුතේ සලකා බලන්න ඕනේ කරුණු කීපයක්ම තියෙනවා. එකක් තමයි දුවේ පුතේ අපි වෙබ් අඩවියක් සකස් කළේ මොන අරමුණින්ද කියලා හෝ වෙබ් අඩවිය අයත් වන්නේ මොන ආයතනයකටද කියලා හරි ඉඟියක් වසන් නාමයෙන් ලබා දීම. ඒකෙන් වෙබ් අඩවිය පරිශීලනය කරන පුද්ගලයන්ට වෙබ් අඩවිය සොයා ගන්න පහසුයි. උදාහරණයක් හැටියට www.nie.lk, www.moe.lk වගේ වෙබ් අඩවිවල NIE මගින් ජාතික අධ්‍යාපන ආයතනය බවත් MOE මගින් Ministry of Education අධ්‍යාපන අමාත්‍යාංශය බවත් පැහැදිලිවම හඳුනා ගන්න පුළුවන්. අනිත් එක තමයි දුවේ පුතේ වෙබ් අඩවියේ ස්වභාවය අනුව සුදුසු පරිදි ඉහළ මට්ටමේ වසම්නාම සම්බන්ධ කරන්න පුළුවන්.
ඊළඟට වසම්නාමය කෙටි වෙන තරමට හොඳයි. මොකද පරිශීලකයන්ට මතක තියාගන්න යතුලියනේ කරන්නත් ලේසි වෙනවා. අවසාන වශයෙන් තවත් එක් වැදගත් කරුණක් තමයි වසම්නාමයේ තුල ඉලක්කම් යායිරි වගේ අක්ෂර නොවන අනුලක්ෂණ ඇතුළත් නොකිරීමට වග බලා ගන්න ඕනේ. හොඳයිද වේ පුතේ, වෙබ් අඩවි ප්‍රකාශයට පත් කිරීමේ ඊළඟ අවශ්‍යතාවය තමයි උඩුගත කිරීම මෘදුකාංගය. අපි විසින් නිර්මාණය කරගන්න වෙබ් අඩවිය අදාළ අන්තර්ජාල සම්මුතියට අනුකූලව අපි තෝරාගන්න වෙබ් සත්කාරකයට උඩුගත කරන්න භාවිතා කරන මෘදුකාංගය තමයි මේන් අදහස් වෙන්නේ. මේ මෘදුකාංගය නොමිලේ වගේම මිලට ගැනීමට පහසුකම් තියෙනවා. බොහෝ වෙලාවට වෙබ් නිර්මාණ මෙවලම් තුලත් හවුල් වෙබ් සත්කාරක සපේන ආයතන මගිනුත් මේ උඩුගත කිරීමේ පහසුකම් අපට සපයනවා. ඒ වගේ වෙබ් අඩවි උඩුගත කරන මෘදුකාංග දෙකක් 177 පිටුවේ සඳහන් වෙනවා. හොඳයි දුවේ පුතේ, වෙබ් අඩවි ප්‍රකාශයට පත් කිරීමේදී වැදගත් වන ඊළඟ අවශ්‍යතාවය තමයි අන්තර්ජාල සම්බන්ධතාවය. ග්‍රාහකයන් වෙබ් සත්කාරකයේ සමග සම්බන්ධ වන එකම මාධ්‍ය තමයි අන්තර්ජාල සම්බන්ධතාවය. වෙබ් අඩවියක් නිර්මාණය කරලා ප්‍රකාශයට පත් කිරීමේ කාර්ය තුලදී සිදු කරන උඩගත කිරීම, යාවත්කාරීන කිරීම වගේම මාර්ගගත ඵල කිරීම සඳහා අන්තර්ජාල සම්බන්ධතාවය අත්‍යවශ්‍යම වෙනවා. අන්තර්ජාල සේවාවක් ලබා ගන්නකොට දුවේ පුතේ, අපි සුදුසු අන්තර්ජාල සපයන ආයතනයක් තෝරා ගන්න ඕනි. ඒ කියන්නේ සම්බන්ධතාවයේ වේගය, ගාස්තුව, නඩත්තු සේවාව ආදී පිළිබඳ හොඳින් හොයලා බලලා සුදුසු ආයතනයක් හරහා අන්තර්ජාල පහසුකම ලබා ගැනීම වැදගත් වෙනවා. ශ්‍රී ලංකාවේ ඒ වගේ අන්තර්ජාල සේවා සපයන ආයතන කීපයක්ම තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, මොබිටෙල් ආයතනය, ඩයලොග් ආයතනය වගේ ආයතන. අවසාන වශයෙන් අපි බලමු දුවේ පුතේ, වෙබ් අඩවියක් නඩත්තු කිරීම පිළිබඳව. මෙය අත්‍යවශ්‍යම සාධකයක් වෙනවා. මොකද දන්නවද දුවේ පුතේ, වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කරයින් පස්සේ නිතරම නඩත්තු කටයුතු කිරීම ඒ වෙබ් අඩවියේ සාර්ථකත්වයට විශේෂයෙන්ම වැදගත් සාධකයක්. වෙබ් අඩවි නඩත්තුව අංශ කීපයක් ඔස්සේ කරන්න පුළුවන්. එකක් තමයි වෙබ් අඩවියේ ස්වභාවය අනුව දෛනිකව, සතිපතා හෝ මාසිකව අන්තර්ගත යාවත්කාලීන කළ යුතුයි. එතෙන්දී කරුණු ඉදිරිපත් කරන ආකාරය පිළිබඳවත් සැලකිලිමත් වීම වැදගත්. අනිත් එක තමයි වෛරස් වගේ අහිතකර කේත, අනවසර ඇතුළුවීම් ආදී මගින් නැතිවන දෝෂ හඳුනා ගැනීමට නිරතුරු අවධානයෙන් සිටිය යුතුයි. ඒ සඳහා සුදුසු ආරක්ෂක උපක්‍රම භාවිතා කරන්න ඕනි. ඒ වගේම වෙබ් අඩවිය නිර්මාණයෙන් යොදාගත් මෘදුකාංගවල නවතම අනුවාද නිකුත් වෙලා තියෙනවා නම් ඒ අනුව වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම ඒ ආරක්ෂාවට වැදගත් වෙනවා. හොඳයි, එහෙමනම් ආදරණීය දුවේ පුතේ, ඔන ඔය අපි සාකච්ඡා කරපු කරුණු ගැන සැලකිලිමත් වෙලා නිවැරදිව අඩු කාලයකින් ලස්සන වෙබ් අඩවියක් නිර්මාණය කරන්න ඔයාලත් උත්සාහ කරන්න.
ඉතින් දුවේ පුතේ, 11 ශ්‍රේණියේහි ICT විෂයට අදාළව පස්සන ඒකකයට අයත් සියලු විෂය කරුණු මේ වෙනකොට අපි සාකච්ඡා කළා අවසන්. දැන් දුවල පුතාලට පුළුවන් මේ පාඩම නැවත වතාවක් හොඳින් කියවලා බලන්න. ඒ වගේම පරිගණකයක් භාවිතා කරලා සරල වෙබ් අඩවියක් නිර්මාණය කරන්නත් උත්සාහ කරන්න. ඉතින් අදට අපි ඔයාලගෙන් සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන්.